නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බන්‍යුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බන්‍යුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බන්‍යුනෝ සම්මා සම්බුද්දස්ස සාදු ගිලාන සූත්‍රය අංගුත්තර තිකනිපාතේ කියන්නේ පළවෙනි පොතේ 226 වෙනි පිටුවේ තියෙන්නේ ගිලාන සූත්‍රය සාවත්ති නිදානං කියලා තියෙන්නේ සාමාන්‍යයෙන් ජේතවනාරාමේ නම් වූ අනිපිසුතුමාගේ ආරාමයේ දේශනා කරලාට උතුම් වූ භාගතුන් වහන්සේ සවත්නුවර අසල පිහිටි ජේතවන නම් විහාරයේ වාසය කරද්දී මේ සූත්‍රය දේශනා කරලා තියෙනවා. සමහර විටක මිගාරමාත් ප්‍රාසාදය වෙන්නත් පුළුවන්. මොකද මේ විහාර දෙකම සවත්නුවර අසල දිසා දෙකක තිබිලා තියෙන භාගතුන් වහන්සේ සමහර දවසක ඒ ස්ථාන දෙකේම වැඩ වාසය කරලා තිබිලා තියෙනවා. එක දවසක් අනේපිටිසිටුමාගේ ආරාමයේ වාසය කරනවා, තව දවසක් විශාකව පාසිකාවගේ ආරාමයේ වැඩ ඉන්නවා. මෙතනදී මේ සූත්‍රය භාගතුන් වහන්සේ ආරම්භ කරන්නේ තයෝ මේ භික්කවේ ගිලානා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්. භික්ෂූනි, මේ ලෝකයේහි ගිලනුන් තුන්දෙනෙක් පේන්න ඉන්නවා. කතමේ තයෝ, මොන තුන්දෙනාද කියනවා නම්, ඉද භික්කවේ ඒකච්චෝ ගිලානෝ ලභන්තෝවා සප්පායානි භෝජනානි. භික්ෂූනි, මෙහි එක ගිලනෙක් සුදුසු භෝජන ලැබුණා. අලභන්තෝවා සප්පායානි භෝජනානි, සුදුසු භෝජන නොලැබුණත්, ඒ කියන්නේ ආහාර පාන වලින් ගත්තාම හොඳ ආහාර පාන ලැබුණත් නැතත් කියන එකයි. ලභන්තෝවා සප්පායානි භේසජ්ජානි, අලභන්තෝවා සප්පායානි භේසජ්ජානි කියලා කියන්නේ සුදුසු බෙහෙත් ලැබුණත් නොලැබුණත් කියන කාරණා. ලබන්තෝවා පතිරූපං උපට්ඨාකං, අලභන්තෝවා පතිරූපං උපට්ඨාකං නේව වුට්ඨාති තම්මා ආබාධා. සුදුසු උපස්ථායකෙක් ලැබුණත් නොලැබුණත් ඒ ලෙඩෙන් නැගිටින්නේ නැහැ, ලෙඩේ හොඳ කරගන්නේ නැහැ. කොටි මේ ලෙඩෙන් මිදෙන්න බැරි වෙනවා ඒ ගිලනට. ගිලනු තුන්දෙනෙක් ඉන්නවා මේ ලෝකේ. ඒ ඉන්න ගිලනුන්ගෙන් පළවෙනි ගිලනා ගැන තමයි මේ කියන්නේ. පළවෙනි රෝගී වූ පුද්ගලයා ගැන. ඒ ලෙඩ වෙච්ච පුද්ගලයාට සුදුසු ආහාර ලැබුණත් නැතත්, සුදුසු බෙහෙත් ලැබුණත් නැතත්, හොඳ ගිලන් උපස්ථායකෙක් ලැබුණත් නැතත් ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. මේ තමයි පළවෙනි ගිලනා. එයාට හැදෙන ලෙඩෙන් එයා නැගිටින්නේ නැහැ. ඒ කියන්නේ මැරෙනවා කියන එකයි. මේ දෙවෙනි ලෙඩෙක් ඉන්නවා, ඉද භික්කවේ ඒකච්චෝ ගිලානෝ. මෙහි භික්ෂූනි, එක්තරා ගිලනෙක් ලබන්තෝවා සප්පායානි භෝජනානි, අලබන්තෝවා සප්පායානි භෝජනානි, ලබන්තෝවා සප්පායානි භේසජ්ජානි, අලබන්තෝවා සප්පායානි භේසජ්ජානි. ඒ කියන්නේ මේ එක්තරා ගිලනෙකුට සුදුසු ආහාර ලැබුණත් නැතත්, සුදුසු බෙහෙත් ලැබුණත් නැතත්, ලබන්තෝවා පතිරූපං උපට්ඨාකං, අලබන්තෝවා පතිරූපං උපට්ඨාකං සුදුසු උපස්ථායකෙක් ලැබුණත් නැතත් වුට්ඨාති තම්හා ආබාධා කියලා කියන්නේ මේ දෙවෙනි මේ ලෙඩ වෙච්ච පුද්ගලයා ගිලනට සුදුසු ආහාර ලැබුණත් නැතත් සුදුසු බෙහෙත් ලැබුණත් නැතත් සුදුසු උපස්ථායකෙක් ලැබුණත් නැතත් ඔහුට හොඳ වෙනවා. ඔව් ලෙඩෙන් නැගිටිනවා කියලා කියන්නේ ඔහුට හොඳ වෙනවා කියන එක. මේ තමයි දෙවෙනි පුද්ගලයා. මේ පළවෙනි පුද්ගලයා මොනවා ලැබුණත් මේ කරුණු තුනෙන් මොනවා ලැබුණත් ආහාර බෙහෙත් සහ සුදුසු උපස්ථායකයා කියන කරුණු තුන ලැබුණත් නැතත් හොඳ වෙන්නේ නැහැ. දෙවෙනි ගිලන ලැබුණත් නැතත් හොඳ වෙනවා. තුන්වෙනි ගිලනා ගැන නැවත දේශනා කරනවා. ඉදපන භික්ඛවේ ඒකච්චෝ ගිලානෝ ලබන්තෝව සප්පායානි භෝජනානි නෝ අලබන්තෝ. මෙහි තුන්වෙනි ගිලනා ලැබුණොත් සුදුසු ආහාර නොලැබුණොත් නොවේ. ඒ කියන්නේ නොලැබුණොත් හොඳ වෙන්නේ නැහැ. ලැබුණොත් විතරයි හොඳ වෙන්නේ. ලබන්තෝව සප්පායානි භේසජ්ජානි නෝ අලබන්තෝ. හොඳ බෙහෙත් ලැබුණොත් විතරයි නොලැබුණොත් හොඳ වෙන්නේ නැහැ. ලබන්තෝව පතිරූපං උපဋ္ඨාකං නෝ අලබන්තෝ. සුදුසු උපස්ථායකෙක් ලැබුණොත් විතරයි නොලැබුණොත් නෙමෙයි කියලා කියලා තියෙන්නේ. වුට්ඨාති තම්හා ආබාධා කියලා කියන්නේ එයින් කියවෙන්නේ මේ තුන්වෙනි ගිලනා සුදුසු බෙහෙත් ආහාර ලැබුණොත් සුදුසු ආහාර ලැබුණොත් නොලැබුණොත් නෙමෙයි ලැබුණොත් විතරක් සුදුසු බෙහෙත් ලැබුණොත් විතරක් සුදුසුම උපස්ථායකයා ලැබුණොත් විතරක් ඔහු ලෙඩෙන් නැගිටිනවා. ඒ කියන්නේ ලෙඩේ හොඳ කරගන්නවා. මේ තමයි මේ ලෝකයේහි ඉන්න ගිලණු තුන්දෙනා. ලෙඩ වෙච්ච පුද්ගල තුන්දෙනා. භාගතුන් වහන්සේ එහිදී දේශනා කරනවා తత్ర භික්ඛවේ යායං ගිලානෝ ලබන්තෝව සප්පායානි භෝජනානි නො අලබන්තෝ. ලබන්තෝව සප්පායානි බේසජ්ජානි නො අලබන්තෝ. ලබන්තෝව පතිරූපං පට්ඨාකං නො අලබන්තෝ. වුට්ඨාති තම්හා ආබාධා. මේ භික්ෂූනි මේ කියපු තුන්වෙනි පුද්ගලයා තුන්වෙනි ගිලන ගැන භාගතුන් වහන්සේ නැවත විස්තරයක් කරනවා. මේ ගිලනාගේ ලක්ෂණ නැවත ප්‍රකාශ කරනවා. ඉමං කෝ භික්ඛවේ ගිලානං පටිච්ච ගිලාන භත්තං අනුඤ්ඤාතං. මෙන්න මේ එකම ගිලන වෙනුවෙන් ගිලන් බත අනුමත කරලා තියෙනවා. අනුදැන වදාරලා තියෙනවා. ඒ කියන්නේ මේ තුන්වෙනි ගිලනා සඳහා තමයි ගිලන් බත අනුමත කරලා තියෙන්නේ. අනිත් දෙන්න ගැන නෙමෙයි. ගිලාන භේසජ්ජං අනුඤ්ඤාතං කියලා තියෙන්නේ ගිලන් බෙහෙත් අනුමත කරලා තියෙන්නේ මේ තුන්වෙනි පුද්ගලයාට. ගිලානුපට්ඨාකෝ අනුඤ්ඤාතෝ. ගිලාන උපස්ථායකයෙකුත් පත් කරන්න කියලා අනුමත කරලා තියෙනවා. උපදෙස් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න පුද්ගලයෝ තුන්දෙනාගෙන් කියන්නේ ගිලන් වෙච්ච පුද්ගලයෝ තුන්දෙනාගෙන් මේ තුන්වෙනි පුද්ගලයා සුදුසුම ආහාර ලැබුණොත් විතරක් සනීප වෙන, සුදුසුම බෙහෙත් ලැබුණොත් විතරක් සනීප වෙන, සුදුසුම උපස්ථායකයා ලැබුණොත් විතරක් සනීප වෙන මේ තුන්වෙනි ගිලනා වෙනුවෙන් ගිලන් ආහාර ගිලනට ඒ ලෙඩට සරිලන බෙහෙත් සහ සුදුසු උපස්ථායකෙක් අනුමත කරලා තියෙනවා. ඉමංච පන භික්කවේ ගිලානම් පටිච්ච අඤ්ඤේපි ගිලානා උපဋ္ඨා තබ්බා. මෙන්න මේ ගිලනා නිසා අන්‍ය ගිලනුන්ටත් උපස්ථාන කළ යුතුයි කියලා කියනවා. ඒ කියන්නේ ගිලනු තුන්දෙනාටම සලකන්න ඕනේ. නමුත් මේ තුන්වෙනි පුද්ගලයා කියලා හිතාගෙන තමයි හැම පුද්ගලයාටම සලකන්න ඕනේ. දැන් කෙනෙකුට උපස්ථාන කරද්දි බෙහෙත් දෙද්දි ඒ ගිලන් ආහාර දෙද්දි මෙයානම් සනීප වෙන්නේ නැති කෙනෙක් කියලා හිතාගෙන දෙන්න කියලා නැහැ. මෙයානම් දුන්නන් දවස සනීප වෙන කෙනෙක් කියලා හිතාගෙන දෙන්න කියලාත් නැහැ. භාගතුන් වහන්සේ විශේෂයෙන් උපදෙස් දෙනවා මෙන්න මේ තුන්වෙනි පුද්ගලෙක් ඉන්නවා හරි දේ හම්බුනොත් විතරක් සනීප වෙන. අන්න ඒ පුද්ගලයා කියලා හිතාගෙන ඒ පුද්ගලයා නිසා අන්න ගිලනුන්ට උපස්ථාන කරන්න ඕනේ. ඉමං කෝ වික්ඛවේ තයෝ ගිලානා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි. මෙන්න මේ ගිලනු තුන්දෙනා ලෝකෙහි පේන්න ඉන්නවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි බලමු මේ කොටසට අයත් අට කතාව කොහොමද කියවෙන්නේ කියලා. මෙතන සප්පායානි භෝජනානි සප්පායානි භේසජ්ජානි යනුවෙන් කියලා තියෙන්නේ දියුණුව ඇති කරන්නා වූ කියන තේරුම යටතේ තමයි මේ සත්‍රාය නැත්නම් මේ සුදුසු කියලා කියලා තියෙන්නේ. පතිරූපං උපဋ္ඨාකං කියලා කියලා තියෙන්නේ මොකද්ද? සුදුසු කියලා කියලා තියෙන අනුච්චවිකං කියලා කියන්නේ සුදුසුයි කියන වචනේ. දැන් අපි මංගල සූත්‍රයෙන් දන්නා පතිරූප දේශ වාසෝච කියලා තියෙනවා. ඒ කියන්නේ සුදුසු ප්‍රදේශයක වාසය කරන්න ඕනේ කියන එකයි කියන්නේ. මේ පතිරූප කියන වචනය මේ අනුච්චවිකං සුදුසුයි කියන වචනයට සමානයි කියලා මේ අට කතාවේ පැහැදිලි කරනවා. නේව උත්ථාති තම්හා ආබාධා යනුවෙන් කියලා තියෙන්නේ මේ අතිශයින් තියුණු ඒ අපස්මාරාදී වාත රෝගාදී අපස්මාරාදී යම්කිසි රෝගයකින් සමන්විත නිසා ඒ පුද්ගලයා මරණයට යනවා කියන කාරණාව. ඒ කියන්නේ මේ රෝගේ නැගිටින්නේම නැහැ. මෙතන දෙවැනි පුද්ගලයා ගැන කියන මේ පළවෙනි පුද්ගලයා ගැන කියලා තියෙන දෙවැනි පුද්ගලයා ගැන කියනවා නම් එක්තරා කුඩා රෝගයක් හැදිලා තියෙන්නේ අල්ප මාත්‍ර ආබාධයක්. ඒ නිසා ඒක නැගිටිනවා. මේකේ විශේෂයෙන් කියලා තියෙන්නේ මේ සුදුසු උපස්ථායකෙක් කියලා කියන්නේ ගිලාන උපස්ථායක අංග වලින් සමන්විත වෙන්න ඕනේ. නුවණ තියෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ. දක්ෂ පුද්ගලයෙක් වෙන්න ඕනේ. කම්මැලි නැති පුද්ගලයෙක් වෙන්න ඕනේ කියලා තියෙනවා. ඒ කියන්නේ ගිලාන උපස්ථායක අංග වෙනම කියලා තියෙනවා. ඒ ගිලාන උපස්ථායකයා සුදුසු බෙහෙත් දැනගෙන ඉන්න ඕනේ. සුදුසු ආහාර දැනගෙන ඉන්න ඕනේ. කරුණාව සහිත වෙන්න ඕනේ. මල මුත්‍ර සෙම්සොටු ආදී අපවිත්‍ර දේවල් උනත් කරුණාවෙන් යුතුව මෛත්‍රියෙන් යුතුව ස්පර්ශ කරලා හෝ ඒ පිරිසුදු කරන්න ඒ ලෙඩා පිරිසුදු කරන්න කැමති වෙන්න ඕනේ. ඒ තරම් කරුණාවක් මෛත්‍රියක් තියෙන්න ඕනේ. ඒ ලෙඩාගේ ඒ තියෙන තත්වයෙන් නැගිටවන්න තරම් කරුණාවක් මෛත්‍රියක් තියෙන්න ඕනේ. කම්මැලි නොවෙන්න ඕනේ আদি ඒ කියන්නේ මේ මේ අංග වලින් කියලා තියෙන වෙනම සූත්‍රයක ගිලන් උපස්ථායක අංග කියලා තියෙනවා. මෙතන පඬිතෝ දක්ඛෝ අනලසෝ කියන අංග තුන වෙනම කියලා තියෙනවා. පඬිත වෙන්න ඕනේ. ඒ කියන්නේ නුවණ සහිත පුද්ගලයෙක් වෙන්න ඕනේ. දක්ෂ පුද්ගලයෙක් වෙන්න ඕනේ. අලස නොවු පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඉතින් ගිලන් උපස්ථායකෙක් වෙන්න තමන්ට සුදුසු කියලා තමන් ගැනම හොයාගන්න පුළුවන් ක්‍රමයක් මෙතන තියෙනවා. ගිලානුපට්ඨාකෝ අනුඤ්ඤාතෝ යනුවෙන් කියලා තියෙන්නේ භික්ෂු සංඝයා විසින් උපස්ථායකෙක් පත් කරන්න ඕනේ. යම් භික්ෂුන් වහන්සේ නමක් ලෙඩ වුණොත් භික්ෂු සංඝයා වහන්සේ විසින් ඒ ගිලන් හාමුදුරුවන්ගේ උපස්ථානයේ පිණිස එක ස්වාමින් වහන්සේ නමක් පත් කරගත යුතුයි. ඒ හාමුදුරන්ට කියන්නේ ගිලන් උපස්ථායක කියලා. අපලෝකණය කරලා එක්තරා භික්ෂුවක් හෝ සාමණේර නමක් හෝ මෙසේ බලාගන්න කියලා අපලෝකණය කරලා දිය යුතුයි කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. මෙතන මේ අන්තිම භාගතුන් වහන්සේ දේශනා කරනවා නෙමෙයි තුන්වෙනි ගිලන නිසා අන්‍ය ගිලනන්ටත් උපස්ථාන කර යුතුයි කියලා කියලා තියෙන්නේ මොකද කියලා කියලා තියෙනවා. මොකද දැන් පළවෙනි ගිලන සනීප වෙන්නේ නැහැ. මොනව දුන්නත් සනීප වෙන්නේ නැහැ. මොන ආහාර දුන්නත් සනීප වෙන්නේ නැහැ. මොන බෙහෙත් දුන්නත් සනීප වෙන්නේ නැහැ. මොන උපස්ථාන කරත් සනීප වෙන්නේ නැහැ. නමුත් මේ හාමුදුරුවන්ට මේ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ කියලා අතහැරලා දාලා හිටියොත් එම ඒ භික්ෂුන් වහන්සේට අනිත් භික්ෂුන් වහන්සේලා එක්ක කේන්ති යනවා. මට මෙච්චර අමාරුයි කවුරුත් මට උපස්ථාන කරන්නේ නැහැ. සංඝයා වහන්සේලා මට උපස්ථායකෙක් අනුමත කරලා නැහැ. මාව අතහැරලා තියෙන්නේ කියලා භික්ෂු සංඝයා වහන්සේ සමග ද්වේෂය වඩලා අපයි උපදිනවලු. නමුත් යම් ඒ වගේ ගිලන් භික්ෂුන් වහන්සේ වෙනුවෙනුත් නැගිටින්නේ නැහැ කියලා දැනගත්තත් සනීප වෙන්නේ නැහැ අනිවාර්යෙන් මරණයට පත් වෙනා මේ රෝගී නිසා කියලා දැනගත්තත් යම් භික්ෂුන් වහන්සේ නමක් අනුමත කරලා උපස්ථායකෙක් හැටියට සුදුසු බෙහෙත්ම දෙනවනම් සුදුසු ආහාරම දෙනවනම් ඒ උපස්ථානය කරනවනම් ඒ හාමුදුරන්ට හිතෙනවලු බලන්න මේ හාමුදුරුවරු කොයිතරම් මං වෙනුවෙන් මහන්සි වෙනවද මට කොයිතරම් විශේෂ දේවල් බෙහෙත් හැටියට ආහාර හැටියට දෙනවද කොයිතරම් උපස්ථාන කරනවද ඒත් මගේ ලෙඩ එන්න එන්න වැඩි වෙනවා කියලා යම්කිසි කරුණාවක් මෛත්‍රියක් මේ සංඝයා වහන්සේ කෙරෙහි අර ගිලන් හාමුදුරන්ට ඇති වෙනවා ඒ නිසා ඒ ආබාධයෙන් නැගිට නැති වුණත් මැරිලා උපදින්නේ දිව්‍ය ලෝකේ මොකද සංඝයා වහන්සේ කෙරෙහි මෛත්‍රී සාගත සිතුවිලි ඇති වෙන නිසා ඒත් ඉතින් ලොකු ප්‍රයෝජනයක් ඉතින් ඒක තමයි මෙතන මෙන්න මේ වගේ උත්සාහ කරද්දී සනීපෙන් නැති වුණාම ඒ භික්ෂුන් වහන්සේ දිතනවා වික්කු සංඝේන යං කාතබ්බං තං කතං භික්ෂු සංඝයා වහන්සලා විසින් යමක් කළ යුතුද ඒ කරලා තියෙන්නේ මයිහම්පන කම විපාකෝ ඊදිසෝ මගේ කර්ම විපාකයේ මේ වගේ තමයි ඒකයි මට නැගිටින්න බැරි සනීප වෙන්න බැරි කියලා හිතෙනවා සෝ භික්ඛු සංඝේ මෙත්තං පච්චපට්ඨාපෙත්වා සග්ගේ නිබ්බත්තිස්සති කියලා කියන්නේ ඒකයි මේ භික්ෂු සංඝයා කෙරෙහි මෛත්‍රිය පිහිටවලා ස්වර්ගයේ උපදිනවා යම් භික්ෂුවක් ඉන්නවා නම් ගිලන් වෙලා කොහොමත් සනීප වෙන ඒ භික්ෂුන් වහන්සේට මේ විදියට සුදුසු බෙහෙත් සුදුසු ආහාර සුදුසු උපස්ථායකෙක් අනුමත කරලා හරියට මේ දේවල් දුන්නාම ඒ භික්ෂුන් වහන්සේ කොහොමත් ඉක්මනට වැඩියෙන් සනීප වෙනවා සනීප වෙන්න හිටිය වේගයට වඩා වැඩි වේගයකින් සනීප වෙනවා ඉතින් කලින්ට වඩා ඉක්මනට සනීප වෙන නිසා ධර්මයේ බුද්ධ වචනේ ඉගෙන ගන්නත් පුළුවන් වෙනවා ශ්‍රමණ ධර්මය කරන්නත් හැකියාව ලැබෙනවා ඉතින් ඒ නිසා දැන් මේ සනීප වෙන්නේ නැති මහඳුරවන්ටත් ගිලන් හාමුදුරුවන්ටත් සනීප වෙන හාමුදුරුවන්ටත් කියන දෙදෙනාටම අනිවාර්යයෙන්ම භාගතුන් වහන්සේ උපස්ථාන කරන්නම කියලා කියනවා. ඒ තුන්වෙනි පුද්ගලයා නිසා. මෙන්න මේ තමයි පළවෙනි පුද්ගලයා තුන්දෙනා පිළිබඳ විස්තරය. එතකොට අපි නැවත සූත්‍රයට යනවා නම් භාගතුන් වහන්සේ මෙන්න මේ ගිලන තුන්දෙනාට සමාන කරලා මේ ලෝකේ ඉන්න පුද්ගල තුන්දෙනෙක් පෙන්වුම් කරනවා. ඒව මේව කෝ භික්කවේ තයෝ මේ ගිලානූපමා පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි මෙන්න මේ විදිහටම භික්ෂූනි මේ ගිලන් උපමාවට සමාන වූම පුද්ගලෝ තුන්දෙනෙක් මේ ලෝකෙහි පෙනෙන්න සිටිනවා මොන තුන්දෙනාද කියනවනම් ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ ලබන්තෝවා තථාගතං දස්සනාය අලභන්තෝවා තථාගතං දස්සනාය මෙහි භික්ෂූනි එක්තරා පුද්ගලයෙක් තථාගතයන් වහන්සේ දකින්න ලැබුණත් නොලැබුණත් ලබන්තෝවා තථාගතප්පවේදිතං ධම්ම විනයං සවනාය අලභන්තෝවා තථාගතප්පවේදිතං ධම්ම විනයං සවනාය තථාගතයන් වහන්සේ දේශනා කරන ලද්දා වූම ධර්මය අහන්න ලැබුණත් නොලැබුණත් නිකම්ම ධර්මය කියලා නෑ මෙතන ඒ කාරණය ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ මෙතන තථාගතප්ප වේදිත ධර්මයම තමයි කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන තමයි මෙතන සඳහන් කරන්නේ මේ පුද්ගලයාට තථාගතයන් වහන්සේ දේශනා කරන ලද්දා වූම ධර්ම විනය අහන්න ලැබුණත් නොලැබුණත් නේවොක්කමති නියාමං කුසලේසු ධම්මේසු සම්මත්තං නේවොක්කමති කියලා කියන්නේ බැසගන්නේ නැහැ ආරෂ්ඨාංග මාර්ගෙට නැත්තම් මාර්ගඵල ලැබෙන පිළිවෙතට සම්මත්ත නියාම කියලා කියන්නේ ඒකයි සම්මත්ත නියාම කියලා කියන්නේ ආර්ය මාර්ගය කියන එකයි ඒ ආර්ය මාර්ගයට ඔහු බැසගන්නේ නැහැ පළවෙනි පුද්ගලයා බුදුහාමුදුරුවෝ දැක්කත් නැතත් බුදුහාමුදුරුවන්ගේම ධර්මයේ ඇහුවත් නැතත් මාර්ගඵල ලැබෙන ක්‍රමයට බැසගන්නේ නැහැ අපිට උදාහරණ දෙනවා නම් සුනක්කත් භික්ෂුන් වහන්සේ වගේ ප්‍රසිද්ධ උදාහරණ පෙන්වන්න පුළුවන් ප්‍රසිද්ධ පුද්ගලයෝ පෙන්වන්න පුළුවන් ඉදපන භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ ලබන්තෝවා තථාගතං දස්සනාය අලබන්තෝවා තථාගතං දස්සනාය මෙහි මේ දෙවනි පුද්ගලයා ගැන භාගතුන් වහන්සේ විස්තර කරනවා මෙහි එක්තරා පුද්ගලෙක් භික්ෂූනි තථාගතයන් වහන්සේ දකින්න ලැබුණත් නොලැබුණත් ලබන්තෝවා තථාගතප්පවේතං ධම්ම විනයං සවනාය අලබන්තෝවා තථාගතප්පවේතං ධම්ම විනයං සවනාය වොක්කමති නියාමං කුසලේසු ධම්මේ සම්මත්ත තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය අහන්න ලැබුණත් නැතත් ඔහු බැස ගන්නවා ආර්ය මාර්ග සංඛ්‍යාත මේ සම්මත්ත නියාම කියන මාර්ගයට. ඒ කියන්නේ ඔහු මාර්ගඵල ලබනවා. පළවෙනි පුද්ගලයා කවුද? පදපරම පුද්ගලයා ගැන කියලා තියෙන්නේ. මේ දෙවෙනි පුද්ගලයා හැටියට කියලා තියෙන උද්ඝටිතඥ පුද්ගලයා. උද්ඝටිතඥ පුද්ගලයා කියලා කියන්නේ ඊටාම සුළු ධර්මකාරණාවක් ඇහිච්ච ගමන් මාර්ගඵල ලැබෙන පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා ගැන භාගතුන් වහන්සේ විස්තර කරනවා. ඉද පන භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ ලබන්තෝව තථාගතං දසනාය නෝ අලබන්තෝ. මෙහි භික්ෂූණී එක්තරා පුද්ගලයෙක් තථාගතයන් වහන්සේ දකින්න ලැබුණොත්, දකින්න නොලැබුණොත් නොවේ. ලබන්තෝව තථාගතප්පවේදිතං ධම්මවිනයං සමනාය නෝ අලබන්තෝ. තථාගතයන් වහන්සේ දේශනා කරන ලද්දා වූම ධර්මවිනය ශ්‍රවණය කරන ලැබුණොත්, නොලැබුණොත් නොවේ යනුවෙන් කියලා තියෙනවා. ඔක්කමති නියාමං කුසලේසු ධම්මේසු සම්මත්තං. ඒ පුද්ගලයා භාගතුන් වහන්සේ දැක්කොත් විතරයි, භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්ම විනය ඇහුනොත් විතරයි, අහන්න ලැබුණොත් විතරයි ඒ පුද්ගලයා මාර්ගඵල ලබන්නේ. කුසල් දහම් සහිත සම්මත්ත නියාම නම් වූ ආර්ය මාර්ගයට බැසගන්නේ ඒ පුද්ගලයා තථාගතයන් වහන්සේ දකින්න ලැබුණොත්, තථාගතයන් වහන්සේගේ බණ අහන්න ලැබුණොත් විතරයි. මේ තුන්වෙනි පුද්ගලයා තුන්වෙනි ගිලනාට සමාන වූ. తత్ర භික්ඛවේ යායම් පුද්ගලෝ ලබන්තෝව තථාගතං දස්සනායනෝ අලබන්තෝ. ලබන්තෝව තථාගතප්පවේත්තං ධම්මවිනයං සමනාය නෝ අලබන්තෝ. ඔක්කමති නියාමං කුසලේසු ධම්මේසු සම්මත්තං. එහි භික්ෂූනි, යම් මේ පුද්ගලයෙක් තථාගතයන් වහන්සේ දකින්න ලැබුණොත් පමණක්, දකින්න නොලැබුණොත් නොවේ යනුවෙන් කියන්නේ, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරලා ධර්මයේ ශ්‍රවණය කරන ලැබුණොත්, නොලැබුණොත් නොවේ, ඔහු බැස ගන්නවා කුසල් දහම් සංඛ්‍යාත ආර්ය මාර්ගයට. ඒ කියන්නේ මේ තුන්වෙනි පුද්ගලයා ගැන නැවත විස්තරයක් කරලා කියනවා. තථාගතයන් වහන්සේ දකින්න ලැබුණොත් විතරක්, ධර්මයේ හරියටම අහන්න ලැබුණොත් විතරක් ආර්ය මාර්ගයට බැස ගන්න පුද්ගලයා ඉන්නවා නම්, මෙන්න මේ පුද්ගලයා නිසා ඉමංකෝ භික්කවේ පුද්ගලම් පටිච්ච ධම්මදේශනා අනුඤ්ඤාත. මෙන්න මේ තුන්වෙනි පුද්ගලයා නිසා ධර්ම දේශනාව අනුමත කරලා තියෙනවා. මේ ධර්ම දේශනාව කරන්න තියෙන්නේ මේ තුන්වෙනි පුද්ගලයා නිසා. හරියටම බුදුරජාණන් වහන්සේ දැක්කොත් විතරක් නිවන් දකින්න, භාගතුන් වහන්සේ දේශනා කරන ලද්දා වූම ධර්ම විනය අහුනොත් විතරක් නිවන් දකින්න පුද්ගලයා වෙනුවෙන් ධර්ම දේශනාව අනුමත කරලා තියෙනවා. ඉමංච පන භික්කවේ පුද්ගලම් පටිච්ච අඤ්ඤේ සම්පි ධම්මෝ දේසේ තබ්බෝ. මෙන්න මේ පුද්ගලයා නිසා භික්ෂූනි අන්‍යයන්ටද ධර්මයේ දෙසිය යුතුයි. මොකද අපිට ඥානයක් නැහැ මේ මොන පුද්ගලයාද කියලා හොයාගන්න. දැන් ලෙඩක් වුණාම මේ ලෙඩේ සනීපෙන්න ලෙඩක්ද, සනීපෙන්න නැති ලෙඩක්ද කියලා අපිට හොයාගන්න බෑ. ඒ නිසා තුන්වෙනි පුද්ගලයා කියලා හිතාගෙන සුදුසුම බෙහෙත්, සුදුසුම ආහාර, සුදුසුම උපස්ථානය ලබා දිය යුතුයි. අන්න ඊට සමානුකූලවම මෙතන සඳහන් කරන්නේ මේ තුන්වෙනි පුද්ගලයා නිසා සියලු පුද්ගලයන්ට ධර්ම දේශනා කළ යුතුයි. මොන පුද්ගලයාද? තථාගතයන් වහන්සේ දකින්න ලැබුණොත් විතරක් නිවන් දකින්න. තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්ම රත්නයම අහන්න ලැබුණොත් විතරක් නිවන් දකින්න පුද්ගලයා නිසා සියලු පුද්ගලයන්ට, අන්‍ය පුද්ගලයන්ටත් ධර්ම දේශනා කළ යුතුයි. ඉමේකෝ භික්කවේ තයෝ ගිලානූපමා පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්ති. භික්ෂූනි, මෙන්න මේ ගිලනුන්ට උපමා කරන ලද්දා වූ පුද්ගලයෝ තුන්දෙනා මේ ලෝකයේහි පෙනෙන්න ඉන්නවා කියලා භාගතුන් වහන්සේ මේ සූත්‍රය, සූත්‍රපාලිය අවසන් කරනවා. එහිදී අපි බලමු අටකතාවේ කොපමණ ප්‍රමාණයක් නැවත විස්තර වෙනවාද කියලා. ඔක්කමති කියලා කියලා තියෙන්නේ පිවිසීම, බැස ගැනීම. ඔක්කමති කියන තේරු වචනේ තේරුම බැස ගැනීම. ආර්ය මාර්ගයට පිවිසීම තමයි මෙතන අදහස් කරන්නේ. නියාමං කුසලේසු ධම්මේසු සම්මත්තං යනුවෙන් කියලා තියෙන්නේ මේ මාර්ග සංඛ්‍යාත, මාර්ග නියාම සංඛ්‍යාත සම්මත්තේ කියලා තියෙනවා. ඒ කියන්නේ මාර්ගඵල ලැබෙන ක්‍රමයට තමයි මෙතන මේ ආර්ය මාර්ගයට බැස ගන්නවට තමයි මේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් බණ ඇහුවට ඔහු කැමති වෙන්නේ නැහැ එදාම ක්‍රියාත්මක වෙන්න. එදාම ක්‍රියාත්මක වෙලා ආර්ය මාර්ගයට බැහැ ගන්න. ඒ නිසා පළවෙනි පුද්ගලයා ගොඩ යන්නේ නැහැ. ඉතින් මේකෙන් කියන්නේ පදපරම කියන පුද්ගලයා කියලා විශේෂයෙන් සඳහන් කරනවා. මොකද මේ ජීවිතේ මාර්ගඵල ලැබෙන්නේ නැති පුද්ගලයා. දෙවෙනි පුද්ගලයා හැටියට තියෙන්නේ කොහොමත් නිවන් දකින පුද්ගලයෙක්. බුදුහාමුදුරුවෝ දැක්කත් නැතත් ධර්මය ඇහුවත් නැතත් නිවන් දකිනවා කියලා කියන්නේ කොටිම කියනවා නම් පසේබුදුවරු වගේ පුද්ගලයෝ. පසේබුදුවරු වගේ පුද්ගලයෝ මොකද බුදුහාමුදුරුවෝ දකින්න නැතුවම නිවන් දකිනවා. ප්‍රත්‍යේක බෝසත්වරු භාගතුන් වහන්සේ දැක්ක නැතත් බුදුරු පහළුණත් නැතත් නිවන් දකිනවාමයි මහා කල්පවලින් අසංඛ්‍ය දෙහෙකුත් ලක්ෂයක් මහා කල්පවලින් පෙරපුරුවාම ඒ පසේ බුද්ධත්වය ප්‍රාර්ථනා කරනවා නම් ලබා ගන්න පුළුවන්. තනියම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. දෙවෙනි වාරයෙන් කියන්නේ මෙන්න මේ වගේ පුද්ගලයෝ කියලා තියෙනවා. පසේ බුදුරජාන් වහන්සේට භාගතුන් වහන්සේ දකින්න අවශ්‍යත් නැහැ. දැක්කත් නොදැක්කත් නිවන් දකින්න. භාගතුන් වහන්සේගේ ධර්මයේ ඇහුවත් නොඇහුවත් නිවන් දකින්න. තුන්වෙනි වාරයේ තුන්වෙනි ගිලනාට සමාන කරලා තියෙන විපංචිතඥ පුද්ගලයා. නෙය්‍ය පුද්ගලයාවත් ඒ ළඟින්ම තියන්න පුළුවන් කියලා කියනවා. විපංචිතඥ කියලා කියන්නේ ධර්මයේ කෙටියෙන් කිව්වට අවබෝධ වෙන්නේ නැහැ, මාර්ගයට බැහැ ගන්න නැහැ, මාර්ගඵල ලැබෙන්නේ නැහැ. නමුත් විස්තර කළ ධර්ම දේශනා කරාම ඔහු අවබෝධ කරගන්නවා. ඒ නිසා විස්තරයෙන් පස්සේ නෝන ලබා ගන්න නිසා විපංචිතඥ කියලා කියනවා. ඊටත් අමතරව තවත් උත්සාහ කරලා නිවන් දකින්නට කියනවා නෙය්‍ය. ඒ කියන්නේ ගෙන ආ යුතුයි කියන එකයි නෙය්‍ය කියන එකේ තේරුම. නිවනට ඉබේ යන්නේ නැහැ, රැගෙන යන්න ඕ. නෙය්‍ය කියන්නේ ඒ කාරණේ නිසා. මේ පාලියේ එහෙම වචන දෙකක් තියෙනවා, නෙය්‍ය සහ නීත කියලා. නෙය්‍ය කියලා කියන්නේ ගෙන ආ යුතුයි කියන එක. නීත කියලා කියන්නේ ගෙන එන ලද කියන එක. මෙතන මේ නෙය්‍ය කියන පුද්ගලයාගේ මේ වචනේ තේරුම ධර්මය කෙටියෙනුත් කියලා, විස්තර වශයෙන්ුත් කියලා, නැවත උත්සාහ කරලා නිවනට යෑම සිද්ධ කළ යුතු සිදුවිය යුතු නිසා. උද්ඝටිතඥ කියලා කියන්නේ විශේෂයෙන්ම ධර්මය ඉතා කෙටියෙන් වචන කීපයක් කියපු ගමන් අවබෝධ වෙලා අරහත්ත්වය ලබන උතුම් පුද්ගලයා. විපංචිතඥ කියලා කියන්නේ ධර්මය කෙටින් කියනවට අමතරව විස්තර වශයෙන් උත් දේශනා කරාම ඒ ධර්ම දේශනාව තුළදීම මාර්ගඵල ලැබෙන පුද්ගලයා. අරහත්ත්වය දක්වා යන්න පුළුවන් පුද්ගලයෙකුට තමයි විපංචිතඥ කියලා කියන්නේ. එක ධර්ම දේශනාවක් තුළ නෙය්‍ය යනුවෙන් හඳුන්වන්නේ ධර්මය. දැන් අපි ධාතු විභංග සූත්‍රය වගේ කියනනම් උද්දේශය කියලා ඊට පස්සේ නිර්දේශයත් කළ විස්තරයත් කරලා ඊට පස්සේ මේ භාවනා ක්‍රමය පුරුදු පුහුණු වෙලා නිවන් දකින පුද්ගලයාට කියනවා නෙය්‍ය කියලා. ඒ කියන්නේ නිවනට ගෙන එන්න තව කටයුතු තියෙනවා, ගෙන ආ යුතු පුද්ගලයෙක්. එකම ධර්ම දේශනාවක් තුලදීම ඒ සියල්ල වැඩෙන්නේ නැහැ. පදපරම කියලා කියන්නේ ඒ ජීවිතයේදී නිවන් දකින්න අවස්ථාව නැති පුද්ගලයාට. නමුත් ඒ පුද්ගලයාට උනත් නිවන් දකින්න අවස්ථා තියෙනවා කියන එක සෝතාන සූත්‍රය සඳහන් කරනවා. හරියටම මුළු ත්‍රිපිටකයම පියවර පහකට ඉගෙන ගත්තොත් එක්තරා දේවනිකායක ඉපදිලා අවස්ථා හතරක් ලැබෙනවා කියලා කියනවා. ඔහුට අවස්ථා හතරක් ලැබෙනවා නිවන් දකින්න. ධම්මදේශනා අනුඤ්ඤාතා යනුවෙන් කියලා තියෙන ධර්මදේශනාව අනුමත කරලා තියෙනවා. මාසකට 8 වරක් ධර්මදේශනා කරන්න කියලා තියෙනවා. මාසෙට 8 වරක්. දැන් ඉස්සර නම් සර්ව රාත්‍රික ධර්මදේශනා 8ක් මාසෙකට තිබිලා තියෙනවා. ඉතින් දැන් අපිට එච්චර ධර්මය නැහැ නේද අහන්න. අනාගතයේදී මේ ශ්‍රී ලංකා දීප වාසීන්ට එසේ මාසෙකට 8 වාරයක් රාත්‍රී එළිවෙනකම් සර්ව රාත්‍රිකව ධර්මදේශනා හඬ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. භාගතුන් වහන්සේ අනුමත කරලා තියෙනවා මේ ප්‍රමාණය. එතකොට කොයිතරම් අප්‍රමාදී බවක් ඇති වෙනවද මාසිකට දවස් 8ක් තරරාත්‍රික ධර්මදේශනා අහනකොට. මෙතන මේ කාරණේ කියනවා පද පරමස්සහි ඉමස්මින් අත්තභාවේ ධම්මං පටිවිජ්ජිතුං අසක්කොන් දස්සාපි අනාගතේ පච්චයෝ භවිස්සති. පදපරම පුද්ගලයාටත් මේ ආත්ම භාවයේ ධර්මයට ප්‍රතිවේධ කරන්න අසමත් වුණත් අනාගතයේදී ඔහුට හැකියාවක් ලැබෙනවා. තනිකරම සෝතාන්දත්ත සූත්‍රය කෙටියෙන් කිව්වා වගේ කියලා තියෙනවා. යෝපන තථාගතස්ස රූපදස්සනං ලබන්තෝපි අලබන්තෝපි ධම්ම විනයංච සවනාය ලබන්තෝපි අලබන්තෝපි ධම්මං අභිසමේති. සෝ අලබන්තෝ තාව අභිසමේති ලබන්තෝ පන කිප්පමේ අභිසමිස්සති. ඉමිනාකාරේන තේසං ධම්මෝ දේසේ තබ්බෝ යනුවෙන් කියලා තියෙන්නේ. මේ දෙවැනි පුද්ගලයාට කොහොමත් ධර්මය අවබෝධ වෙනවා තථාගතයන් වහන්සේ දකින්න ලැබුණත් නැතත්. නමුත් ඒ පුද්ගලයාට ධර්මය අහන්න ලැබුණොත් අඩු කාලෙකින් මාර්ගඵල අවබෝධ වෙනවා. අර සනීපෙන්ද ඉන්න ගිලනට වැඩියෙන් උපස්ථාන කරාම හොඳ ආහාර සහ බෙහෙත් ලබා දුන්නාම ඉක්මනට සනීපෙනවා වගේ. මේ දෙවැනි පුද්ගලයා ගැන කියන්නේ හරියටම සමාන කරලා. ඉතින් ඒ පුද්ගලයාටත් ධර්ම දේශනා කිරීම ලොකු පිහිටක්. මොකද කලින්ම මාර්ගඵල අවබෝධය ලැබෙනවා. තුන්වෙනි පුද්ගලයාට නම් පුන පුනා දේශනා කරන්න වටිනවා කියලා ප්‍රකාශ කරලා තිනවා. තතියස්ස පන පුනප්පුනං දේසේ තබ්බෝව කියලා කියලා තියෙන්නේ. සුදුසුම දේවල් අහන්න ලැබුණොත් විතරක්, මේ ධර්ම දේශනා තුලින් භාගතුන් වහන්සේව දකින්න ලැබුණොත් විතරක් නිවන් දකින පුද්ගලයාට පුන පුනා ධර්ම දේශනා කළ යුතුයි. නැවත නැවත ධර්ම දේශනා කළ යුතුයි. ඉතින් මේ තුන්වෙනි පුද්ගලයා නිසා සියලු පුද්ගලයන්ට පුන පුනා ධර්ම දේශනා කරන්න වෙනවා. මේ තමයි ගිලාන සූත්‍රය, අංගුත්තර තික නිපාතය.
සාදු සාදු සාදු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු.